මොකද්ද දැනගන්න ඕනේ කියන්නකෝ දැන් ඔයා මම ප්‍රශ්න අහනවා 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 ඉවරයක් නැහැ මම උත්තර දෙනවා 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 ඉවරයක්
නැහැ
එකක් අහන්නකෝ අප්පා
ඔයා ඉතින් අහන ප්‍රශ්න වලට හරියට උත්තර දෙන්නේ
නැහැ අර මෙච්චර දැන් මොකද උත්තර දුන්නේ
ඉතින් පොඩ්ඩ හිමීනේ
රෝගත
කිරීම
ඔයාට මං ඉන්න විදිහට කැමති නැත්නම් ඔයා ඒක කෙලින්ම කියලා ඔයා නිකන් ඉන්න.
මේක මේ වැදගත් වැඩසටහනක් නේ.
ඉතින් ඔයා නම් වැදගත් කමට ඉන්න බෑ. ඔයා ඉස්සර වැදගත් කමට ඉන්න. සූට් එකක් දාගත්තම වෙන වැදගත් කමක් තියෙන්නේ.
අලුත් උපතකට අලුතෙන් නම් තියද්දී මේ නමට අර්ථයක් එකතු කරන්නේ අර්ථයේ විදිහට ජීවිතේ ගෙවයි කියලා හිතාගෙන. හැබැයි අර්ථයේ විදිහට ජීවිතේ ගෙනියනවද නමත් කාගෙන ජීවිතේ විනාශ කරගන්නවද නැත්නම් වෙන පැත්තකට යනවද කියන කාරණාව තීරණය වෙන්නේ Tamange ක්‍රියාවට. ඉතින් අද කතා කරන්නේ මේ නමේ තේරුමක් ගැන නෙමෙයි. ඇයිගේ නම කිව්වහම අර විවිධ තේරුම් අපේ ඔළුවට එනවා. ඇයි රංගන ශිල්පිනියක්. නමින් වගීෂා හන්සිනි සල්ගාදු. අයිබුවන්. මම මේ නමේ තේරුමෙන් පටන් ගත්තේ මේ වගීෂා කියලා කියන්නේ ওই සංස්කෘතියේම Saraswati දේවියට කියලාත් කියනවානේ. එතකොට Saraswati දේවිය කියනකොට අපිට ඔළුවට එන්නේ හරි පිවිතුරු සුන්දර ජීවිතෙත් ඒ වගේ චරිතයක්නේ. ඔබේ ජීවිතේ මොන වගේද? නමත් එක්ක බලනකොට.
ඇත්තටම මම තාම මගේ ජීවිතේ හරියටම තේරුම මොකද්ද කියන එක හොයාගෙන යන කෙනෙක්. ඉතින් මට හරියටම මේක තමයි මගේ නමේ තේරුම මේ විදිහට තමයි මම ජීවත් වෙන්නේ කියන එක පැහැදිලිව මට කියන්න බෑ. හැබැයි මට කියන්න පුළුවන් දේ තමයි මම දැනටම ආව දන්න විදිහට මම හරි නිශ්ශබ්දව ඉන්න කැමති චරිතයක්. නමුත් ගොඩක් අය මාව දන්නේ මගේ චරිතවලින් මං හරියට අපි කිව්වොත් කතා කරනවා ඒ වගේම අර බබ්ලි කියලා අපි කියන්නේ ඉංග්‍රීසි වලින්. ඉතින් ඒ වගේ චරිතයක්. නමුත් ඇත්ත ජීවිතේ මම හරි කැමති කිසිම කෙනෙක්ට කරදරයක් නොවි පුළුවන් හැමෝටම හරි ආදරෙන් උදව් කරගෙන හරිම නිහඬ විදිහට මගේ ගමන යන්න. ඉතින් වැඩි කතාබහක් නැතුව ක්‍රියාවෙන් පෙන්නලා කතාවෙන් අඩු කරලා යන්න තමයි මම කැමති. ඉතින් මං දැනට ඔයාගේ උත්තරේට එහෙම තමයි මට කියන්න පුළුවන්.
දැන් ප්‍රශ්නයක් තියෙනවා මේ කාත් එක්කද කතා කරන්නේ කියන එක. දැන් අපි වැඩසටහන පටන් ගන්නකොට කිව්වේ වගේෂා සල්ගාදුත් එක්ක තමයි කතා කරන්නේ කියලා. දැන් අපි දන්න විදිහට මේ කතා කරලා ලේසියෙන් බේරෙන්න පුළුවන් එක්කෙනෙක් නෙමෙයි. හැබැයි දැන් මගේ ජීවිතේ මම හරි නිශ්ශබ්දව ඉන්න කැමති චරිතයක්. කාටවත් කරදරයක් නැවි. පුංචි තිරේ වැඩිපුරම කරදර කරන චරිතේ. මේ විදිහට ඇවිල්ලා කියනකොට ඉතින් අපිටත් ප්‍රශ්නාර්ථයක් මතුවෙනවා. හැබැයි අපි දන්නෙත් ඔබේ සැබෑ ජීවිතෙත් ඒ වගේ තමයි කියලා. ඉතින් එහෙම නෙමෙයිද ඒක?
ඒක ඇත්තටම එහෙම නෙමෙයි. කියන්නේ මම දැන් ඒක මන් දන්නේ ඒක මං එන්නේ නැ ලොකු වෙන හින්දා සහ මම කරන අනිකුත් කියන්නේ රංගපෑමට අමතරව මම මගේ තව ජීවිතයක් දෙනවා. ඉතින් ඒකෙදි මම මෙහෙම කෙනෙක් නෙමෙයි. කියන්නේ මම හරිම සීරියස් කියලා අපි කියන්නේ. මොකද අපිට ගොඩක් කලාවට මිනිස්සුත් එක්ක විහිළු කර කර ඉන්න වෙලාවක් නැහැ. ඒ මගේ ජීවිතේ ඒ කැලේ. ඉතින් මම හිතන්නේ දැන් මේ දෙකම මගේ ලයිෆ් එකට ඇවිල්ලා තියෙන හින්දා මම දැන් අවුරුදු 21ක්. ඉතින් මම මගේ උසස් අධ්‍යාපනයත් එක්ක මම ඒ අන පැතිකඩක් දෙනවා. එතකොට ඒ පැතිකඩත් එක්ක මම හිතන්නේ මගේ අර තිබ්බ ගොඩක් දේවල් වෙනස් වුණා. මම පොඩි කාලේ හරි දඟයි. කියන්නේ මේ චරිත වගේම තමයි මම දැන් කරන චරිත වගේම තමයි මම හිටියේ. හැබැයි මට දැන් අවුරුදු 3-4ක් තිස්සේ මගේ වෙනස් වීම මටම තේරුණා. ඒ කියන්නේ මං අර කලින් වගේ හරි කියවන ඉහුරතල් ගතිය නැතුව දැන් වෙනම කෙනෙක් වෙනවා කියන එක. ඉතින් ඒකට මං හරි ආසයි. මම තාම ඒක හොයාගෙන යනවා. මොකද්ද මේ හරියට මගේ මේ පර්සනලිටි එක කියන එක. ඉතින් මම හිතන්නේ ඒක ඉබේටම දැන් මගේ ඇඟට ඒක ඇවිල්ලා ඒක මේ විදිහටම දැන් තියෙනවා.
ජීවිතේ මේ ගොඩක් දඟකාරයි, කටකාරයි, විනෝද ජනකයි, සිනහා උපදවන සුළුයි කියලා හිතන් ඉන්න චරිත, අනිත් අයට හිනාවක් දෙන චරිත, අනිත් අයව සනසන චරිත, ඇත්ත ජීවිතයේදී ඔබ හිතනවටත් වඩා, අපි හිතනවටත් වඩා සංවේදී වෙන්න පුළුවන්, නිශ්ශබ්ද වෙන්න පුළුවන්. ඔවුන්ගේ ශබ්දයේ පිට වෙන්නේ ඔබව සනසන්න වෙන්න පුළුවන්. ඉතින් ඒ සංවේදී ජීවිත මේ වගේ වැඩසටහන් වලදී අපිට හඳුනා ගන්නත් පුළුවන්. මේ විදිහට ඔබ නොහිතන්න ඇති වගේෂා සල්ගාදු ගැන මේවාගේ චරිතයක් කියලා. දැන් ආධුනික නවක රංගන පරපුරේ ශිල්පිනියක් විදිහට රංගනය කියන කාරණාව අයින් කරොත් ඔබව හඳුන්වන්න පුළුවන් වෙන විදිහකින් අපිට හඳුන්වන්න ඔබ.
ඒ කියන්නේ
රංගන ශිල්පිනියක් කියන කාරණාව අපි අයින් කරා.
අයින් කළ කලාවෙම තව කොටසක් හැටියටද?
ඔබ හඳුන්වන්න රංගන ශිල්පිනියක් කියන එක අමතක කළා.
නිසක වශයෙන්ම ගායන ශිල්පිනියක් තමයි.
හේතු
හේතුව ඇත්තරම මම රංගනයට අර හැමෝම කියන රංගනයට එන්න නෙමෙයි හිටිය කතාව නෙමෙයි. නමුත් මගේ ගෙදර තිබ්බ පරිසරය සංගීත පරිසරයක්. ඉතින් මගේ තාත්තා සංගීතඥවරයෙක්. එයාට බෑන්ඩ් එකක් තිබ්බා. ඉතින් අපේ ගෙදර ගොඩක් කාලවලට 365 දවසේම ඇහුනේ පරණ සින්දු. මගේ තිබ්බේ ආසාව පොඩි කාලේ ඉඳන් ගීත ගායනය කරන්න සහ සංගීතය ඉගෙන ගන්න. ඉතින් මම සංගීතය හැදෑරුවා අපේ ප්‍රවීණ සංගීත වැරිය දීපිකා ප්‍රියදර්ශනී මහත්මිය ගාව. මම අවුරුදු 4ක් වොයිස් ට්‍රේනින් කරා, සංගීතය ඉගෙන ගත්තා. පසුව මම තාත්තගෙන් වැඩිදුර අධ්‍යාපනය හැදෑරුවා සංගීතය ගැන. මොකද ඔහුට පුළුල් දැනුමක් තිබ්බා. ඉතින් ගොඩක් අය හිතන් හිටියේ, මගේ තාත්තා පවා හිතන් හිටියේ මම සංගීතයට ලැබිවේ බර වෙයි කියලා. හැබැයි ඉස්කෝලේ ජීවිතෙන් තමයි මම රංගනය පැත්තට එන්න ගත්තේ. ඒකෙ හින්දා මම හිතනවා රංගනය නැතිව ගත්තොත් අනිවාර්යයෙන්ම ගායන ශිල්පිනියක් තමයි.
ගීත තියෙනවද ඔබේ?
දැනට මං කරපු මගේ වෙනත් ප්‍රොජෙක්ට්ස් කිහිපයක් YouTube එකේ දාලා තිනු. ඊට අමතරව ළඟදී එකක් එන්නේ නියමිතයි මේ මාසෙම. ඒ වගේම ඔරිජිනල් එකක් තව මාස කිහිපයකින් රිලීස් වෙන්න ඉඩ තියෙනවා.
ඉතින් වගීෂාගේ අලුත් ගීතයක් ඔබට ඉස්සරහට අහන්නත් පුළුවන්. ඒ වගේම තමයි දැන් මේ ජීවිතේ මිනිස්සෙක්ට තියෙනවනේ මේ දැන් කලාව හෝ නිවේදනය හෝ වෙන වෙන ඕනෑම ශාස්ත්‍රයක කවදාරි Tamanට ටාගට් එකක් තියෙනවා. මෙන්න මේ කාලයට ගියහම මාව මෙන්න මේ විදිහට හඳුන්වනවා නම් කැමතියි කියලා. මේ විදිහට මාව නිර්වචනය කරනවා නම් කැමතියි කියලා. ඔබේ ජීවිතයේ තියෙන්නේ කොහොමද? රංගන ශිල්පිනියක් විදිහට මේ ඉස්සරහට ඔබ හඳුන්වනවට කැමතිද? මොන වගේ අරමුණක්ද
තියෙන්නේ? මාව හඳුන්වන විදිහ. ඒක මම මෙහෙම කියන්නේ. ඒ කියන්නේ මම කැමති නැහැ මාව එකකට කොටු කරලා මිනිස්සු හඳුන්වනවා. මොකද එහෙම මිනිස්සෙක් අපිට හඳුන්වන්න බෑ. ඒ කියන්නේ මට කියන්න බෑ ඔයාව අද දැක්කොත් නිවේදකයෙක් කියලා. ඒ නිවේදකයාම කියලා මට කියන්න බෑනේ. මේ ඔයා කරන එක ප්‍රොෆෙෂන් එක. එතකොට ඊට එහයින් ඔයා තව ගොඩාක් දේවල් කරන කෙනෙක්. ඉතින් මමත් එහෙම චරිතයක් නිසා මම ගොඩක් කැමතියි මාව, කෙනෙක් අපි හිතමු මිනිස්සෙක් මාව රංගන ශිල්පිනියක් විදිහට දකින්න නම් ඒ කෝණයෙන් දැක්කට කමක් නැහැ. හැබැයි තව කවුරුරි මම කරපු ගායනයක් එහෙම නැත්නම් මම කරපු ලියන දෙයක් හෝ වේවා ඒකෙන් අඳුනනවා නම් මම ඒ කෙනාට ඉඩ දෙනවා ඔයාට මේ විදිහට මාව හඳුනන්න පුළුවන් කියන එක. දැන් මගේ මම එයට කිව්වා දැන් මම රංගනයට අමතරව මම නීතිය සහ මනෝවිද්‍යාව හදාරනවා. ඉතින් සමරක්කිට මාව ඒ පැත්තේ කට්ටිය මම රංගන ශිල්පියාද කියන එක දන්නේ නැති වෙන්න පුළුවන්. මං ගාවට එන කෙනෙක් හෝ වේවා මගෙන් ඕනම උපදෙසක් ගන්න හෝ මාත් එක්ක වැඩ කරන ඒ පරිසරයේ කෙනෙක් මම ඇත්තම රංගන ශිල්පිනියක්ද කියන එක සමකට දන්නේ නැති වෙන්න පුළුවන්. ඒතර එයා මාව හඳුන්වන්නේ ඒ විදිහට. ඉතින් මම කැමති කොහොම වුණත් මම කරන හරි දෙයකින් හරි විදිහට මාව හඳුනනවා නම් රංගන ශිල්පිනිය, ගායන ශිල්පිනිය, නීතිවේදියාක්, මනෝවිද්‍යාවරියක් කවුරු වුණත් කමක් නැහැ. ඒ හරිද මම හරි විදිහට කරලා තියෙනවා නම් ඔහුට හෝ ඇයට ඒක දැනිලා තියෙනවා නම් ඒ දැනෙච්ච දේ මත මාව හඳුන්වනව නම් ඒක මට කමක් නැහැ. මොන කැටගරි එකද කියන එක නිලියක් සංගීතඥවරයෙක් මොකක් හරි එකක් අර මට එයා දැනෙන්න ඕනේ. කියන්නේ එයා මාව මේ විදිහට හඳුන්වන්නේ මෙන්න මේක නිසාම තමයි කියන එක. සමහරු මගේ මේ හැම ප්‍රොෆෙෂන් එකක්ම දැනන් ඉන්න පුළුවන්. මම මේ හැම දෙයක්ම කරනවා කියලා දැනන් ඉන්නත් පුළුවන්. ඒතර එයාට එකක් තෝරගන්න බෑ. එයා සමකට මගේ මේ කරන හැම දෙයක්ම ගැන කතා කරන්න ඉඩ තියෙනවා. මම වාගේ මේක දැකලා තියෙනවා. මම වා මෙහෙම ඉන්නවා දැකලා තියෙනවා. ඉතින් ඒක ප්‍රශ්නයක් නෑ. මාව ජෙනුවින්ලි ඒගොල්ලෝ දකින විදිහට මාව අඳුන ගන්නවා නම් ඒ විදිහට කතා කරනවා නම් මම හරි කැමතියි.
දැන් නව පරපුරේ රංගන ශිල්පිනියන් බොහෝ දෙනෙක් දැන් ඔය ඔබ සඳහන් කරපු වයසින්ම තමයි මේ ශාස්ත්‍රයට එන්නේ. සමහර විට සමාජ මාධ්‍ය හරහා මොන හරි ඉදිරිපත් කිරීම කරලා නැත්නම් තරඟ වලට සහභාගී වෙලා අවුරුදු කුමාරි වගේ තරඟ මේ වගේ එක එක ශාස්ත්‍ර වලින් එළියට ඇවිල්ලා හඳුනගෙන ශාස්ත්‍රයට එනවා වෙන්න පුළුවන්. සමහරුන්ට හැදෑරීමක් තියෙනවා, සමහරුන්ට හැදෑරීමක් නැහැ. එතකොට බහුතර මතයක් තියෙන්නේ එකපාර්ට් ඇවිල්ලා මේ ශාස්ත්‍රයට ආවා කියන එක. සමහර විට ඔබේ වයසින් ශාස්ත්‍රයේ රංගන ශිල්පිනියන් ගොඩාක් අය ගැන සමාජය හිතන්නේ මේ විදිහට. නමුත් ඔබ කුඩා කාලේ ඉඳන් මම දන්න විදිහට හදාරලා තියෙනවා. කොහොමද මේ හැදෑරීම පටන් ගන්නෙ සහ මොකක්ද ඔබේ තියෙන සුදුසුකම රංගනයේට?
ඔව් ඒක ගැන කතා කරොත් අයියේ මම ඇත්තටම වයස අවුරුදු 10 ඉඳන් ශේෂත්‍ර නීලලා හිටිය මොකද මගේ තාත්තත් මාධ්‍ය ජීවිතයට සම්බන්ධ කෙනෙක් එයත් විවිධ නාලිකා කිහිපයකම වැඩ කරපු කෙනෙක් ඒත් එක්කම ඉතින් මං පොඩි කාලේ ඉඳන් එයාගේ ඒ පැත්තත් දැකලා තියෙනවා එතකොට එයත් එක්ක ඒ වැඩවලට යනකොට මටත් සමහර කාලවලට ඉඳලා හිටලා ඔන්න chance එකක් හම් වෙනවා අතර මම ඉස්ලාම කරන්නේ නිවේදනය කරන එක ඇත්තට පොඩි කාලේ මට වයස අර 10යි 9යි වගේ පස්සේ වෙළඳ දැන්වීම වලට සම්බන්ධ වෙනවා ඒකන් ඒකෙන් පස්සේ ඉස්කෝලේදී තමයි අතර මම ඒකට සූතිවන්ත වෙන්න ඕනේ මගේ නාට්‍ය සහ රංග කලා ගුරුවරියට. ඇය තමයි මේ මාව මම බාස්කට්බෝල් ප්ලේ කර කර ඉන්නකොට ග්‍රවුන්ඩ් එකේ මාව දැකලා නිකන් මට කතා කරලා අහනවා මම මෙහෙම ස්ටේජ් ඩ්‍රාමා ක්ලබ් එකක් පටන් ගන්න ඔයා කැමති දෙන්න කියලා. එතකොට මට මම හිතන මම ග්‍රේඩ් 6 මං හිතන්නේ. ඊටස් මං කියනවා හා ටීචර් කියලා මම යනවා. ඒ ගුරුතුමිය නිසා තමයි මම මේ පැත්ත ඇත්තට මන් දුන ගන්නත්ත මම ඇත්තටම දැනගෙන හිටියේ නෑ මට රංගනය තියා මට එහෙම කලාවට සම්බන්ධ කිසිම දෙයක් තියනවා කියලා මම දැනන් හිටියේ මට සින්දු කියන්න පුළුවන් නිවේදනය කරන්න පුළුවන් ඒ දෙක දැනගෙන හිටියා රංගනය ගැන මම කිසි දෙයක් දැනගෙන හිටියේ නෑ පස්සේ මම ග්‍රේඩ් 6 ඒ කියන්නේ මට වයස අවුරුදු 11ක් 12ක් වගේ ඇතිනේ ඒ කාලේ ඉඳන් මම ස්ටේජ් ඩ්‍රාමා වල හිටපු ප්‍රවීණයෝ හැමෝගෙම මම ට්‍රේන් වෙන්න ගත්තා මොකද අපි රාජනාට්‍ය ළමවුල්ලට අපි හැම ඒකෙම අයදුම්පත් කරා එතකොට ජගත් චමිල එතකොට අපේ චාන්දිනි සෙනවිරත්න කෞශල ප්‍රනාන්දු මහේන්ද්‍ර පෙරේරා මේ හැමෝම යටතේ මම ඉගෙන ගන්න ගන්නවා මොකද අපේ ටීචර්ට හරි ආසාවක් තිබ්බා මාව ඒ පැත්තෙන් කවදාහරි ලොකු තැනක ඉන්නවා දකින්න ඉතින් එයා එයාගේ තිබ්බ කන්ටැක්ට්ස් එක මාව මූව් කරන්න ගත්තා එතකොට මට මතකයි මං ඉස්ලාම් වැඩ කර මොකද 16 හරි 15 හරි කැලණි පාලම ස්ටේජ් ඩ්‍රාමා එකේ හිටපු මේන් ඇක්ට්‍රස් මට යක්කගේ නම හරියට මතක නැහැ එයා තමයි ඉස්සල්ලාම මගේ කෝ ඇක්ටර් විදිහට රඟපාන්න ස්ටේජ් එක ඇවිල්ලා නිකන් රිහර්සල් එකට එන්නේ ඉතින් ඇයව දැක්කහම මට හිතුණා වව් නිලියක් කියන්නේ මේකද මේ වගේ يعني පෞෂයක් තියෙන කෙනෙක් නේද කියන එක මොකද ඇය ස්ටේජ් එකේදී මාරම විදිහට ඇයගේ තියෙන පෞෂත්වය සහ ඒ චරිතය නිරූපණය කරා ඒකෙන් පස්සේ මට ආස හිතුණා නිලියක් කියන්නේ මේ වගේ කැටගරි එකක් නේද මමත් පොඩ්ඩක් එක්ස්ප්ලෝර් කරලා බලන්න ඕනේ කියලා. පස්සේ පස්සේ මම රාජනාට්‍ය වලින් මම අවෝඩ්ස් ගන්න හොඳම ළමා නිලියට ඒකත් එක්ක මෙරිට් අවෝඩ්ස් ගන්නවා. ඔහොම ඔහොම ගිහිල්ලා මම ග්‍රේඩ් 10 වලදී ෂෝට් ෆිල්ම් එකක් කරනවා. අපි ඇමරිකන් ග්ලෝබල් ලිෆ්ට් ඔෆ් අවෝඩ්ස් වලට දානවා. ඒකෙන් මට හම්බෙනවා ස්කෝලර්ෂිප් එකක් අවුරුදු කමාරක් ඒගොල්ලොත් එක්ක ඉගෙන ගන්න. යුනිවර්සිටි ඔෆ් නිව්යෝක් ආර්ට්ස් වලට. ඉතින් මම ලංකාවේ එතකොට තිබ්බ අරුබුදෙත් එක මට යන්න හම්බුනේ නැහැ මොකද අපේ ඇත්තටම ආණ්ඩුවෙන් අපිට ඒ තරම් ෆන්ඩ් කරන්නේ නැහැ ඒ දේවල් ඉගෙන ගන්න යන්න. ඉතින් අපේ ඉස්කෝලෙන් සහ මගේ ගුරුවරිය ෆුල් ට්‍රයි එකක් දුන්නා මාව යවන්න ෆන්ඩ් කරලා. නමුත් ඒ ස්පොන්සර්ෂිප් එක අපිට ගන්න හම්බුනේ නැහැ. ඉතින් හම්බුනේ නැති හින්දා ඒගොල්ලෝ මට වෙනම රෙකමන්ඩ් කරා ස්කෝලර්ෂිප් එක ඔන්ලයින් ත්‍රූ අපි ඕගොල්ලොන්ට කරන්න තව රටවල් කිහිපයකම එන්න බැරි ළමයි ඉන්නවා. ඉතින් මගේ වාසනාවට මන් දන්නේ කොහෙන්ද ඒක කරකුනේ කියලා ඒ අවුරුදු දෙකමාරම මට Zoom හරහා අනික් ළමයිත් එක්ක on physical class එක යන ගමන් අපිට ඉන්න ප්‍රවීණ අධ්‍යක්ෂකවරු කැමරා ශිල්පීන් ඒ වගේම ආර් ඩිපාර්ට්මන්ට් වල ගොඩක් අය ඒ රටවල් වල especially Jurassic Park, Avatar ඒ වගේම අපි ගත්තොත් කද්ද අපේ පරණම ෆිල්ම් එක තිබ්බේ ඉන්ඩියානා ජෝන්ස් ඒ ප්‍රඩක්ෂන් වල වැඩ කරපු ගොඩක් අයත් එක්ක අපිව සම්බන්ධ කරනවා මේ පොඩි ළමයි ටිකව සම්බන්ධ කරනවා මොකද ඒගොල්ලෝ අපේ පොටෙන්ෂල් එක දකින හින්දා මොකද ඒ ෂෝට් ෆිල්ම් එකේ මම මේ මේකප් ආටිස්ට්‍රීට වැඩ කරනවා රංගපාන ගමම්ම නිකන් මම දන්නේ නැහැ මොකද එනකොට මම
ශේෂ්ත්‍රයක් දන්නවා
ඔව් මම නිකන් ට්‍රයි අවුට් කළා මම හදනවා මගේ නළුවාගේ මගේ යාළුවාගේ බ්‍රූස් එකක් මෙතන මේ එහෙම එයාට පාරක් වෙදිලා එයා මේ ඔක්කොම තැලිලා මම ඇත්තටම දන්නේ ලිප්ස්ටික් වලින් මම ඒක හදනවා ඒකට මට වෙනම නොමිනේට් වෙනවා යන් මේකප් ආටිස් කැටගරි එකට අරකත් එක්කම මෙල් ඇත්තටම දන්නේ නැහැ මම මේකප් කරන ගැන ප්‍රොසෙටික්වත් මම දැනන් හිටියේ නැහැ නමුත් අත්හදා බැලීමක් ඒ වෙලාවේ මේ විනාඩි 5කට කරපු අත්හදා බැලීම ඒකත් එක්ක මම ඒ අවුරුදු දෙකමාරම ඉගෙන ගන්නවා මට ඒකෙන් අපිට අවෝඩ්ස් හම්බ වෙනවා ඉතින් මට ඒ අවෝඩ් එක ලංකාවට ඇත්තටම ඒගොල්ලෝ එව්වා ඒ කියන්නේ මම දන්නේ මේ මිනිස්සු අපි ගැන කොච්චර හිතනවද කියන එක ලංකාවේ ඇත්තට මේක නැහැ ඉතින් ඒ සුදුසුකම් ඔක්කොමත් එක්ක තමයි මම එන්න දැන් මේ ඉන්න තැනට මම ඇවිල්ලා තියෙන්නේ. එතකොට මම තාම ඉගෙන ගන්නවා රංගනය කියන එක තාම ඉගෙන ගන්නවා. ඉතින් මට හරියටම කියන්න බෑ මම මෙච්චරක් දුරට මම මේකේ සාර්ථකයි කියන එක. මොකද රංගනය කියන්නේ එක්ස්ප්ලොරේෂන් එකක්. ඉතින් මට සතුටුයි මං ඒ වගේ මට යම් කිසි දේවල් ටිකක් ලැබුණා මගේ මේක උපවට්ටම් කරගන්න. ඉතින් ඒකත් එක්ක මං දන්නවා මං දැන් ඉන්න බහුතරයක් අපේ වයසේ අයට වඩා මම පොඩ්ඩක් වෙනස් පැත්තකින් ඉන්නවා ඒ හැදෑරීමෙන්. ඉතින් ඒ ශ්‍රේෂ්ඨ අපේ රංගන ශිල්පිනින්ටත් මම ස්තුතිවන්තන මොකද ඒගොල්ලෝ යටතේත් මං හදාරපු හින්දා අද මේ තත්ත්වෙම මං ඉන්නවා. ඉතින් ඒක තමයි මට සරලවට කියන්න තියෙන්නේ.
යම් කිසි අත්දැකීම් ප්‍රමාණයක් තිබුණ නිසා ඇයට මේ ගමනේ මේ තැනට එන්න පහසු වෙන්න ඇති. දැන් තමයි ඔබේ අර ශිල්පීත්වය ගොඩනැගෙන ගමන පටන් අරන් තියෙන්නේ. ඉතින් ඒ ගමන ඔබට යන්න අපි සුබපතනවා. ඒ වගේම තමයි මේ මට තාම හිතෙන්නේ නෑ මේ කතා කරන්නේ මේ ඔබත් එක්ක කියලා. තාම ප්‍රශ්නාර්ථය කියන්නේ මම බලාපොරොත්තුනේ නැහැ පුංචිතිරේ ඔබ මෑගේ රංගනය. රංගනය වෙනයි සාමාන්‍ය ජීවිතය වෙනයි. නමුත් අපි පාරක තොටක දැක්කත් කොහෙදි දැක්කත් අපි ආස කරන රංගන ශිල්පියෙක් හෝ රංගන ශිල්පිනියක් ඉන්නවා නම් ඒ චරිතය තමයි අපි ඇයගෙන් හෝ ඔහුගෙන් දකින්නේ. තාම මම දැක්කේ නැහැ මට දැනෙන්නේ නැහැ මේ වගේෂත් එක්ක කතා කරන්න කියලා. ඉතින් මට ඒක පුංචි මදිකමක්. මට දැනෙන්නේ නැහැ ඔබ 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 ඉන්නේ කියලා මට දැනෙන්නේ නැහැ මෙතන. මං ආසයි දැන් ඔබ වැඩිපුරම මිනිස්සු අතරට ගිහිල්ලා තියෙද්දි මේ හරි චණ්ඩි මුරණ්ඩු චරිතයක් විදිහට සහ කතා කරලා බේරෙන්න බැරි චරිතයක් විදිහට. දැන් අපි මේ වැඩසටහනම ගත්තොත් මම පැත්තක ඉඳගෙන ඉන්න අහිංසක චරිතය. ඔබට පුළුවන් මට යම්කිසි ප්‍රතික්‍රියාවක් දක්වන්න. මේ ප්‍රශ්න අහන එක හරි මේ වැඩසටහනේ හරි. එතකොටවත් මට දැනේ මේ 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 වගේෂත් එක කතා කරන්න කියලා මේ වැඩසටහන.
පොඩි නෑ වෙනස්කමක් තියෙනවානේ. හරි. දැමට මං ඒ වගේ වෙන්නනේ ඕනේ.
ඔව්.
පොඩි ටයිම් එකක් ඇතිනේ නේ.
පොඩි ටයිම් එකක් ඇති මගේ මට හානියක් නොකර.
හරි අපි යන්.
හරි දැන් ඔයාලා මොකද්ද දැනගන්න ඕනේ කියන්නකෝ. දැන් ඔයා මම ප්‍රශ්න අහනවා 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 ඉවරයක් නැහැ. මම උත්තර දෙනවා 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 ඉවරයක් නැහැ.
ඉතින් ඔයා
එකක් අහන්නකෝ අප්පා.
ඔයා ඉතින් අහන ප්‍රශ්න වලට හරියට උත්තර දෙන්නේ
නැහැ. හරි මෙච්චර දැන් මොකද උත්තර දුන්නේ?
ඉතින් පොඩ්ඩ හිමින් කියන්නේ.
හරි මම මෙච්චර මොකද දැන් මම උත්තර දුන්නේ ආ කියන්නකෝ.
ඉතින් ඔයා මට කතා කරන්න දෙන්නේ නැහැ
මෙතන. ඉතින් ඔයා ප්‍රශ්න අහන්නේ නැහැ නේ හරියට. ඒකනේ වෙලා තියෙන්නේ. ඔයා අහන්නේ මොකද? යන්නේ කොහෙද මල්ලේ කොල් ප්‍රශ්න අහන්නේ?
ඔයා නෙහෙම උත්තර දෙන්නේ.
මම නෙමෙයි ඔයා. ඔයා අහන ප්‍රශ්නේ මට උත්තරයක් දෙන්න පුළුවන් කියන්නකෝ. කෙලින් මං යන්නෝනේ මේ එකක් අහන්න එකක් අහන්න බැයි නෑ නිකන් ඉන්න මං යනවා මට ගොමත්තා වෙලා
එහෙම කරන්න එපා වැඩසටහනට ආරාධනා කරන
පොඩ්ඩක් වැඩ ඕන 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 එක කරන්න මෙතන
මේ සංයමයක් තියාගන්න මේක මේ ටෙලිනාට්‍ය රූගත කිරීම
නේ මට ගන්න දෙන්න ඔයාට මං ඉන්න විතර කැමති නැත්තම් ඔයා ඒක කෙලින්ම කියලා ඔයා නිකන් ඉන්න
මේක මේ වැදගත් වැඩසටහනක් මේක
ඉතින් ඔයා නෑ වැදගත් කමට ඉන්න බෑ ඔයා ඉස්සර වැදගත් කමට ඉන්න සූට් එකක් දාගත්තම වෙන වැදගත් කමක් තියන්නේ
මේ මැදිරිය වහලා තියෙන්නේ. එච්චරටම මේ අර අහලා තිනවනේ කනට මේ පැණිවක් කරනවා. හරි. සුන්දරයි කියන. අද තමයි කනට ලෝදිය දානවා කියන එක අත්දකින්න අත්විඳින්න පුළුවන්කම ලැබුණේ. ඉතින් ඒ අත්දැකීම දුන්නට ඔබට බොහොම ස්තුතියි. අතරම ඔබ දක්ෂයි. මේක රංගනයක් විතරයි. දැන් නමේ තිනව හංසිනී කියලා කෑල්ල. අර හංසයාගේ නියම වැඩක් තිනවනේ. අර වතුරෙන් කිරිවෙන් කරගන්න පුළුවන් හැකියාව හංසයාට තිනව කියනවනේ. මේ ශේස්ත්‍රයත් ඒ වගේ. එක එක අය එක එක පැත්තවල වලට යනවා එක එක දිසාවල් වලට මේකෙදි දියෙන් කිරිවෙන් කරගන්නවා වගේ හරි ටික ජීවිතයට ගන්න ඔබ මොන වගේ දේවල් දනුගමනය කරන්නේ මේ වෙද්දි මේ වයසට
හොඳ ප්‍රශ්නයක් ඒක අතර මේ ඉන්ඩස්ට්‍රි එකේ අපි ඉන්න හිතන තරම් ලේසි නැහැ ඉන්න මොකද විවිධ සමාජ මට්ටම් වල විවිධ මානසික මට්ටම් වල අත්දැකීම් වශයෙන් ගත්තත් විවිධ මට්ටම් වල ඉන්න මිනිස්සුත් එක්ක තමයි අපිට වැඩ කරන්න වෙන්නේ හැබැයි ඒ කියලා මට කවුරුත් එකයි. කියන්නේ මට එයා අපිට තේ හදන කෙනාද, ඩිරෙක්ටර්ද, වැඩ කරන අනිකුත් ආයතනවල කෙනාද මට එහෙම ભેදයක් නැහැ. ඔහු හෝ ඇය මාත් එක්ක ගනුදෙනු කරන්නේ කෙසේද මාත් එසේය කියන එක තමයි මම ඉන්නේ. හැබැයි මම හැම වෙලාවම බලන්නේ මනුස්සකමින් ඉන්න පුළුවන් කෙනෙක් හැටියට ඉන්නේ. කියන්නේ එයා මට කොහොම සැලකුවත් මම කරන දේ නාපහු මට එන්නේ. ඉතින් මම හැසිරෙන විදිහ තමයි මට ආපහු එන්නේ. ඉතින් මම කාට හරි හොඳ වචනයක් කිව්වත් නරක වචනයක් කිව්වත් ඒක අපිට පෙරලා එනවා කියන එක අපි දන්නවා. ඒක දැන් තියෙන හැමෝම කතා කරන දෙයක්. නමුත් ඒක තමයි ඇත්ත. ඉතින් එතකොට මේ ඉන්ඩස්ට්‍රි එකේ එහෙම ඔයා කිව්වත් හරියටම මම මගේ වචන කිව්වොත් ඔළුව ගහලා ඉන්නේ කොහොමද කියන එක ඇහුවොත් ඒක පොඩ්ඩක් අමාරුයි. අනික මගේ වයසේ මම කෙල්ලෙක් හැටියට ඒක පොඩ්ඩක් තව වැඩිපුර හිතන්න ඕන දෙයක්. ඉතින් අමාරු වෙච්ච තැන් ගොඩාක් තිබ්බයි කියන්නේ ලේසි උනේ නැහැ මේක එනවා කියන එක මොකද මගේ පවුලේ කවුරුත් රංගපෑමට සම්බන්ධ කවුරුත් නැහැ. ඉතින් එතකොට අපේ පවුලෙත් මේ ශේස්ත්‍රීන් එකම කෙනා මම විතරයි. ඒක තමයි අපේ පවුලේ ගොඩක් අයට තිබ්බ ප්‍රශ්නේ මම කොහොමද මේ ඉන්ඩස්ට්‍රි එකට ආවේ කියන එක. ඒකත් එක්ක මේ ඉන්ඩස්ටිකට ආවට පස්සේ මේකේ අපි දැනගන්න ඕනේ අපේ ඩිසිප්ලීන් එක තියාගන්න. ඒක තමයි නම්බර් 1. කියන්නේ අපි කෙනෙක් එක කතා කරන්නේ කොහොමද, හැසිරෙන්නේ කොහොම, තැනකට ආවහම වැඩක් ඇතුලේ අපි කොහොමද ප්‍රොෆෙෂනලිසම් එක තියාගන්නේ. ඒ කියන්නේ දැන් අපි දකිනවා සමහරකට සෙට්ස් වල උනත් වැඩේ අතරමැදි දාලා යන අය ඉන්නවා. වැඩේ කිසිම ගාණක් නැතුව කරන අය ඉන්නවා. අනික ඇක්ටරට කිසිම රෙස්පෙක්ට් එකක් නැහැ, අහුන්කම් දීමක් නැති අය ඉන්නවා. ඒ වගේම තමයි ක්‍රූ එකක උනත් අපිට දකින්න පුළුවන්. හැබැයි මගේ වාසනාවට මම තාම එහෙම මට හම්බෙලා නැහැ. හැබැයි මං දැකලා අහලා තියෙනවා. ඉතින් එතකොට මට පුදුමයි, මට තාම එහෙම අත්දැකීමක් සෙට් එකක තාම මට එහෙම හම්බෙලා නැහැ. මොකද හැමෝම හරිම සහයෝගයෙන් හරිම ආදරෙන් වැඩ කරනවා. ඉතින් ඒකට මම ස්තුතිවන්ත වෙනවා මාත් එක්ක වැඩ කරපු පොඩි කාලේ ඉඳන් හිටපු හැමෝටම. ඉතින් අර දියෙන් කිරිවෙන් කරගන්නවා කියන එක මේකට දැම්මහම මම කෙල්ලෙක් හැටියට මම කතා කරන්නේ. මොකද මම පිරිමි ළමයිගේ මානසිකත්වයේ වැඩ කරන විදිහ මම දන්නේ නැහැ. ඉතින් එතකොට අපි අපේ විදිහට ගත්තොත් මම හිතන්නේ අපි හරියට හිටියොත් අපිට කවුරුත් මුකුත් කියන්නේ නැහැ. දැන් මම ඔයත් එක්ක හරියට කතා කරනවා නම් ඔයා මං ගැන ජජ් කරන්න එන්නෙත් නැහැ, මං ඔයා ගැන ජජ් කරන්නෙත් නැහැ. හැබැයි අපේ හැසිරීම මත සහ අපි කතා කරන අපේ ක්‍රියාකලාපය මත තමයි කෙනෙක් අපිව අඳුනගෙන ජජ් කරන්නේ. අපිට ජජ් කරන්න එපා කියන්න බෑ. ඒක ඕන කෙනෙක් කරනවා. එතකොට අපි දැනගන්න ඕනේ ඒක ළමේ අර තමන් නොවි වෙන කෙනෙක් වෙන්න කියන එක නෙමෙයි, නිකන් මම මෙයා ඉස්සරහා මෙහෙම ඉන්න ඕනේ එහෙම එකක් නෙමෙයි. තමන් වෙන්න, හැබැයි වෙන එක ඇතුළේ තමන්ගේ ඩිසිප්ලින් එක සහ තමන් අනික් කෙනාත් එක්ක මුහු වෙන්න ඕනේ විදිහ තේරුම් ගන්න ඕනේ. දැන් ඒක අඳුනගත්තාම අපිට ඕනම ඉන්ඩස්ට්‍රි එකක්, මේ ඉන්ඩස්ට්‍රි එක කියලා නෙමෙයි හැම ඉන්ඩස්ට්‍රි එකෙම ඉන්න අමාරුයි. හැමෝ හැම තැනම ඉන්නේ පිරිමි සහ ගැහැණු. එතකොට ඒ ඕනම ඉන්ඩස්ට්‍රි එක ඔළුව ගහගෙන ඉන්න ඕන නම් අපි අපේ වැලියු එක සහ අපි කවුද කියන එක අඳුන ගන්න ඕනේ. වැලියු එක කියන්නේ මේ සල්ලි වැලියු එක නෙමෙයි, තමන්ගේ ඇතුලේ තියෙන ගුණාත්මක වැලියු එක. ඒක දැනගෙන ඉන්න ඕනේ. ඉතින් මම හිතන්නේ එහෙම හිටියොත් හරියට ඐඩෙන්ටිෆයි කරගොත් තමන් මෙන්න මෙහෙම කෙනෙක්, තමන් මෙන්න මේ විදිහට තමයි වැඩ කරන්න ආස අකමැති, ඒ දේවල් දැනගෙන අනික් කෙනා එක්ක අපි කොහොමද ඒ කෙනාව ඇහුම්කන් දෙන්නේ, විශේෂයෙන් ඇහුම්කන් දෙන්නේ කොහොමද ඒ කෙනාට, ඒ කෙනාව තේරුම් ගන්නේ කොහොමද දැනගත්තොත් මම හිතන්නේ කිසිම කෙනෙක් එක්ක වැඩ කරන්න බෑ කියන එක. මොකද මම ඒක මට එහෙම කවුරුත් හම්බෙලා නැහැ මට වැඩ කරන්න බෑ කියන තැන. මම ඕන කෙනෙක් එක්ක ඉක්මනට යාව අඳුනගෙන එයත් එක්ක වැඩ කරන්න පුළුවන් තැනට හදා ගන්නවා. ඉතින් ඒක ඕනම කෙනෙක්ට කරන්න පුළුවන්. ඉතින් මම කියන්නේ මේ ඉන්ඩස්ට්‍රි එක යන්න හිතන් ඉන්නවනම් යනවනම් දැන්ටත් මගේ සහෝදර සහෝදරිය ඇති. ඉතින් මේක බලන් ඉන්න අය කවුරුර එහෙම ආසාවක් තියෙනවනම් මේකේ නම්බර් 1 එක තමයි ඩිසිප්ලින් එක සහ තමන් අඳුනා ගැනීම සහ ඕනම කෙනෙක් එක්ක වැඩ කරන්න පුළුවන් සම මට්ටමකට ඔළුව හදාගන්න එක. ඉතින් ඒක ගත්තොත් දියෙන් කිරිවෙන් කරගන්න එක ඉතින් සිම්පල්.
සුන්දරත්වය අතිශයින්ම කාන්තාවකට තියෙන්න ඕන කියලා කියනවා. අහිංසකකම අතිශයින්ම කාන්තාවකට තිබ්බොත් හොඳයි කියලා කියනවා. ඒ වගේම තමයි සංයමය, නිවිච්චකම, ඔළුව පහත් කරලා හරි ලස්සනට අහිංසකව ඉන්න එක හරි හොඳයි කියලා කියනවා. හැබැයි ජීවිතේ මම හිතන්නේ කාන්තාවක් ඕනාවට වඩා සුන්දර වෙන්නත්, ඕනාවට වඩා අහිංසක වෙන්නත්, ඕනාවට වඩා නිවිලා කියලා පෙන්නන්නත් අවශ්‍ය නැහැ. මං හිතන්නේ පිරිමි පාර්ශවය වුණත් කැමති නැහැ එහෙම අතිශය අහිංසක වෙලා ඉන්නවට. මොකද ජීවිතේට ඒක ලොකු වටිනාකමක් මේ වගේ ශේස්ත්‍රයක. දැන් ඔබ රඟපාද්දී, දැන් අපි අර ඇක්ට් එක කරද්දී රුදුරු වුණාට, දැන් අපි ඔබ සාමාන්‍ය ජීවිතේ කතා කරද්දී එහෙම දෙයක් වෙන්නේ නැහැ. නමුත් ඔබේ ක්වොලිටි එක තියෙනවා ඇතුලේ. මේක ඉස්සරහට හෝ වර්තමානයේදී ඔබට උපකාරී වෙයි. අර අපි කියන්නේ එතකොට එන්නේ නැහැ ඔළුවට අත හොදන්න. කෙනා කවුද කියලා දැනගත්තට පස්සේ කවුරුත් එන්නේ නැහැ ඔළුවට අත හොදන්නවත්. ඔබට ඔබ හරියට ඉන්නවනම් නේ මොන වගේ ක්වොලිටීස්ද තියෙන්න ඕනේ?
ක්වොලිටීස් මට හරියටම කියන්න බෑ. ඔයා මේ ක්වොලිටීස් හදාගන්න, ඔයා මේ ක්වොලිටීස් තියාගන්න කියලා ඒක කියන්න මට අයිතියකුත් නැහැ. හැබැයි මට කියන්න පුළුවන් එකම දේ තමයි මට මගේ අත්දැකීමෙන් අපිට තියෙනවා බේසික් හියුමන් ක්වොලිටීස් කියන එකනේ. සාමාන්‍ය මනුස්සයෙක්ට තිබිය යුතු ඉතාමත් ප්‍රාථමික ගුණාංග තියෙනවා. ඒක තමයි ඉස්සලාම අපි දැනගන්න ඕනේ මොනවද ඒ ප්‍රාථමික ගුණාංග කියන එක. දැන් මම මනෝවිද්‍යාව හදාන්නේ හින්දා මම ඒ ගැන වැඩිදුර අධ්‍යාපනය කරනකොට අපිට පේන දෙයක් තමයි මිනිස්සු ගොඩක් වෙලාවට ඊගෝ එකකින් වැඩ කරන්නේ. එකාට එකා නැහැ, අනික එකකට වඩා අනික එකන උසස් වෙන්න යනවා, එයාට වඩා දෙයක් දන්නවා කියලා පෙන්වන්න හදනවා. ඉතින් ওই ඊගෝ කියන කෑල්ල තමයි අපි ඉස්සලාම නැති කරගන්න ඕනේ. අපි හරි විවෘත වෙන්න ඕනේ සමාජයක වැඩ කරද්දී. ඉතින් ඒ විවෘතකම මම අර කිව්වා වගේ අහුන්කම් දීම, විශේෂයෙන් අහුන්කම් දීම සහ තේරුම් ගැනීම. මිනිස්සෙක්ව තේරුම් ගන්න එක හැමෝටම කරන්න බෑ. ඒකට පොඩ්ඩක් වෙලාවක් යනවා සහ ඒක ප්‍රැක්ටිස් කරන්න පොඩි ටයිම් රේන්ජ් එකක් යනවා. ඒතරේ තේරුම් ගැනීම සහ තමන්ව හඳුනා ගැනීම හොයා ගැනීම. ඔය ප්‍රාථමික ගුණාංග ටික ගොඩක් වෙලාවට අපි හැයක දකින්නේ අපි. හැමෝම මොකක් හරි ඒක තියෙනවා හැමෝගෙම ඇතුලේ තියෙනවා නමුත් ඒක උඩට ගන්න කවුරුත් උත්සාහ කරන්නේ නැහැ. ඉතින් මම හිතන්නේ ගුණාංග කියන එක මට හරියටම කියන්න බෑ. අපි එක එකන එක එක විදිහයි. ඉතින් ඔයා හිතන විදිහට නෙමෙයි මම හිතන්නේ. ඔයා දකින දේ නෙමෙයි මම දකින්නේ. දැන් මට ඔයාව පේන විදිහට ඔයා කණ්ණාඩියක් ඉස්සරහා ගියාම ඔයාට ඔයාව පේන්නේ නැහැ. ඔයාට පේන වෙන මිනිස්සෙක්. සමකට ඔයා නිකන් ආ වැද්දෙක් මම මෙහෙම කෙනෙක් කියලා ඔයාට හිතෙන්න පුළුවන්. හැබැයි මට ආව දැක්කම එහෙම ලොකු එකක් නෑ වගේ පේන්න පුළුවන්. අර ඒ වගේ තමයි දැකීම වෙනස්. ඉතින් මට කියන්න තියෙන්නේ හදා ගන්න අර ප්‍රාථමික ගුණාංග ටික. අහුම්කන් දීම, තේරුම් ගැනීම, තමන් හොයා ගැනීම සහ අර ඊගෝ කියන මානසිකත්වය නැති කර ගැනීම. ඉතින් මම දැන් මේ මෙතනට ආවේ ඔයගොල්ලන්ට මේ ප්‍රොෆෙෂනලි ක්ලිනිකල් වයිස් ඇඩ්වයිස් දෙන්න නෙමෙයි. නමුත් ඒක තමයි මම ඉගෙන ගන්න දෙයකින් මට කියන්න තියෙන්නේ. එතකොට ඒ ගුණාංග ටික අඳුනගත්තට පස්සේ අපිට හොයා ගන්න පුළුවන් අපි ඕනම සමාජයක හැසිරෙන්න ඕනේ. දෙක පිරිමියෙක්ද ගැහණියෙක්ද කියන එක අදාළ වෙන්නේ නැහැ. සහරවා කිව්වා වගේ ගෑනු වුණාම ඕනට වඩා අහිංසක වෙනවා නම් ඒක මං හිතන්නේ ඒක යා ෆේක් කරගන්නවා කියන එක. ඒ කියන්නේ අර සමාජයෙන් පැසසුම් ලබා ගන්න එයා තමන්ව විකෘති කරගන්නවා කියන එක. මොකද ඇත්තටම හරියටම බැලුවොත් ඕනම ගැහණියෙක් හිතන තරම් අහිංසක නැහැ. ඒක තමයි ඇත්ත. හිතන තරම් නිශ්ශබ්දත් නැහැ.
ඔයක තේරුණා නම් ටිකකට කලින් මට.
නෑ ඒක තමයි ඇත්ත. මොකද අපි අර හිතාගෙන ඉන්නවා ගෑනු වුණාම මෙහෙම ඉන්න හිටියොත් තමයි පිරිමි කැමති වෙන්නේ. නෑ එහෙම එකක් නැහැ. පිරිමිනොත් එහෙම හිතන තරම් සමගට බුද්ධිමත් නැති වෙන්නත් පුළුවන්. හරි මම විහිළුකට කියනා නෙමෙයි. නමුත් අපි හැමෝගෙම තියෙන යම්කිසි සමානාත්මකතාවෙන් දකින දේවල් තියෙනවා. එතකොට ඒ දේවල් ටික අපි හරියට අඳුනගෙන ඒ ಗುಣධර්ම හදාගත්තොත් මම හිතන්නේ ඒව ඕනම කෙනෙක්ට හරියම ප්‍රයෝගී වෙනවා. ඒ කියන්නේ ඔයාට උනත් මට උනත් මෙයාට මේ කට්ටියට උනත් ඒක ඒ විදිහයි. ඉතින් මම කියන්නේ ගුණාංග හදා ගන්න නම් ඉස්සෙල්ලාම ප්‍රාථමික දේවල් ටික හදාගෙන පස්සේ තමන් කරුණාවන්ත කෙනෙක්ද? තමන් සංවේදී කෙනෙක්ද? තමන්ට මනින් තරහ යන කෙනෙක්ද? ඒ අන්න අනිත් ටික හදා ගන්න පුළුවන්. ඒතර ඒ ටික අඳුනගත්තට පස්සේ ඔය තමන් කියන ෆුල් ෆිගර් එක අපිට මේන්ටේන් කරන්න පුළුවන්. හැබැයි ඒකට හොඳ අවධානයක් සහ හොඳ විවෘත මනසක් තියෙන්න ඕනේ. එහෙම නැතුනම් අපි කාටවත් කිසිම ගුණාංගයක් තිබ්බා කියලා ඒක නිරූපණය වෙන්නේ නැහැ කොතනකවත්. විවෘත මනසක් නැත්තම්. ඉතින් මම හිතන්නේ ගුණාංග ප්‍රාථමික ටික හදාගන්න කියලා තමයි කියන්න තියෙන්නේ.
නොදන්න දේ දන්නවා වගේ කියන පිරිස කියන ඒවා අහන් ඉන්නවට වඩා දන්න දෙයක් කියන එකනේ කියන දෙයක් අහන් ඉන්න අපි උනත් කැමති. ඒ කියන්නේ නිශ්ශබ්දව හිටි. දැන් මේ ප්‍රතිරූප ගොඩනැගීම ගැන කතා කරේ. එතකොට මේ ප්‍රතිරූප ගොඩනැගීමේදී සමාජ මාධ්‍ය කියන්නේ අද වෙදී ප්‍රබලතම අවිය. මේකෙන් තමයි මේන්ටේන් කරන්නේ ඇත්තටම. මේක තමයි මෙවලම. එතකොට ඔබ උනත් සෝෂල් මීඩියා පාවිච්චි කරනවා. ඒ වැඩ කටයුතු කරනවා. එතකොට සමහර අය තමන්ගේ ප්‍රතිරූපේ නිර්මාණය කරගන්නේ මේ හරහා නොමැති එකක්. සමහර අය තියෙන එකක්. සමහර අය ඇති කරන්නත් පුළුවන්, සමහර අය නැති කරන්නත් පුළුවන්. ඔබට පුළුවන් ඔබගේ ගිනුම හරහා තව කෙනෙක් නැති කරන්න, මට පුළුවන් මගේ ගිනුම හරහා ඔබවත් ඇති කරන්න හෝ නැති කරන්න. රංගන ශිල්පිනියක් විදිහට මේක අර මොකක්ද අර
පිහියක්
වගේ. ඇපල් කපන්නත් පුළුවන්,
බෙල්ල
කපන්නත් පුළුවන්. වගීෂ කොහොමද මේක? ඇපල් කපන්නත් පාවිච්චි කරන්න, බෙල්ල කපන්නත්?
මං නම් මුකුත් කපන්න නෙමෙයි. ඇත්තටම මිනිසුන්ට දෙයක් දෙන්න සහ මගේ හොඳ දෙයක් මිනිසුන්ට පෙන්වන්න පුළුවන් නම් මම හිතන සමාජ මාධ්‍ය කියන්නේ ඇත්තටම අද කාලේ තියෙන පවර්ම පොයින්ට් එක. ටීවීවත් මිනිස්සෙක් මිනිස්සෙක් හම්බලා කතා කරන එකවත් නෙමෙයි අද කාලේ පවර් පොයින්ට් එක කෙලින්ම සෝෂල් මීඩියා කියන්නේ. මොකද ඒකෙන් කරන්න පුළුවන් දේවල් ගොඩක් තියෙනවා. සහ නැති කරන්න පුළුවන් දේවල් ඔයා කිව්වා වගේ ගොඩක් තියෙනවා. එතකොට මම ඇත්තටම සමාජ මාධ්‍ය වැඩි ය භාවිතා කරනවා කියන කෙනෙක් කියන්න බෑ. මොකද මගේ ප්‍රොෆයිල් වලට ගියාමත් මම හරි අඩුවෙන් පෝස්ට් දාන්නේ, හරි අඩුවෙන් ස්ටෝරි. කියන්නේ මම ඉන්ටරැක්ට් කරනවා හරි අඩුයි මිනිස්සුත් එක්ක. එතකොට මට අර මගේ කලා ජීවිතේ මොන හරි දෙයක් දාන්න තිබ්බොත් විතරයි මම කියන්නේ මගේ නීතියක් තියෙනවා. මම මගේ සමාජ මාධ්‍ය දැන්ට තියෙන සමාජ මාධ්‍ය මම භාවිතා කරන්නේ කලාවට සම්බන්ධ වැඩවලට පමණයි කියන එක. එතකොට මගේ පෞද්ගලික ජීවිතේ මම අද වෙනකන් ඕනම කෙනෙක්ගෙන් අහන මම කිසිම දෙයක් දාලා නැහැ. මගේ ගෙදර කවුද, අම්මා තාත්තා කවුද, මම අද මොනවද කරන්නේ, අද කොහෙද යන්නේ, අද මොන වැඩේද මම දාන්නේ නැහැ. ඒ කියන්නේ මම දන්න මට පොඩි කාලේ නම් මම එහෙම ආස වුණේ නැහැ මගේ පෞද්ගලික ජීවිතේ කාටවත් පෙන්වන්න. මොකද ඒක වුණේ නැහැ. මොකද මම එන්නේ රංගන ශිල්පිනියක් හැටියට නම් මාව මිනිස්සු දකින්න ඕනේ මගේ වැඩ හරහා. මගේ වැඩ අගයන්න ඕනේ. ඒතර ඒ වැඩ දාන්න තමයි මම මේ සෝෂල් මීඩියාක පාවිච්චි කරන්නේ. මොකද ඒකෙන් අපිට අපේ වැඩ ගොඩාක් බූස් කරගන්න පුළුවන්, ප්‍රොමෝට් කරගන්න පුළුවන් හරි විදිහට පාවිච්චි කරොත්. එතකොට එහෙම දාන අය ඇති මම මුකුත් නරකක් කියන්නේ නැහැ තමන්ගේ සමාජ මාධ්‍යයේ ඕන දෙයක් දාන්න පුළුවන් හැබැයි මගේ තියෙන නීතියක් තමයි මම මගේ වැඩ ඇරෙන්න වෙන කිසිම දෙයක් මම දාන්නේ නැහැ මොකද මම කැමති නැහැ අනික් මිනිස්සු ඕනාවට වඩා අපි ගැන දැනගන්නට මොකද ඒකෙන් වෙන්නේ අපිට මේක හිසරදයක් වෙනවා තැනකට යන්න බෑ කෙනෙක් ආශ්‍රය කරන්න බෑ උදාහරණයකට හිතන්න මම ස්ටෝරි එකක් දානවා පිරිමි ළමයෙක් ඒකනේ අපි ප්‍රාථමිකව ගන්න දේ මගේ යාළුවෙක් එක්ක නංගපාපු හරි කවුරු හරි වේවා මම කොයි හරි කැෆේ එකකට ගිහලා මම ෆොටෝ එකක් දානවා හැබැයි මගේ පෞද්ගලික ජීවිතේ මම ඇත්තටම මේ යාළුවන මනුස්සයත් එක්ක මම කරේ එළිය ගියා කියනවා දැන් අර ස්ටෝරි එක දැකපු මනුස්සයා ජජ් කරනනේ ආ එදා දාලා තිබ්බ මෙයාත් එක්කනේ අද මේ මෙයාත් එක්කනේ ඇවිල්ලා ඉන්නේ ඒකනේ එහෙම එකක්ද එයා එහෙමනේ ඒකද ඒක තමයි ඇත්තටම තියෙන නරක පැත්ත අපි පෞද්ගලික දේවල් දානවා කියන එක ඒක මම එක උදාහරණයක් ඔය වගේ තව තියෙන ඕන තරම් එතකොට ඇයි අපි මිනිස්සුන්ට අපිව ඒ වගේ කෝණකින් බලන්න ඉඩ දෙන්නේ? ඉතින් මම සමාජ මාධ්‍ය තියන් ඉන්නේ මිනිස්සුන්ට උදව්වක් කරන්න. මට වචනකින් හරි දවසකට මිනිස්සෙක්ගේ හිතක් හදන්න. මොකද මං ඕනතරම් එක් කරලා තියෙනවා. මට ඊයේත් මං දන්නේ ගෑනු ළමෙක්. මට කතා කර අක්කේ මං ડિප්‍රෙස් වෙලා ඉන්නේ. මට මෙන්න මෙහෙම මගේ ඉස්කෝලේ මෙන්න මෙහෙම දේවල් තියෙනවා. මං මොකද කරන්නේ? මං දකින්න ඔයාගේ පෝස්ට් හරි ඔයාල ලස්සන දේවල් දාන උදේට මං ඔයාගේ ස්ටෝරි එක තමයි ඉස්සලාම් බලන්නේ මොකද ඔයා දවසකට ලස්සන කෝට් එකක් හරි දාලා තියෙනවා. හරි ආසයි ඒක බලන්න. අනික් අය දාන්නේ ඒගොල්ලොන්ගේ දේවල් විතරයි. කෙනෙක්ට උදව්වක් නැහැ. අක්කේ මට උදව් කරන්න. ඒතර මට ඔය වගේ දේවල් එද්දී මට දැන් අවුරුදු 4ක් 5ක් තිස්සේ මට ඔය වගේ මේ තරුණ ගෑනු පිරිමි ළමයි කතා කරන්න ගත්තා ඒගොල්ලොන්ගේ ප්‍රශ්න කියලා. ඉතින් මං කල්පනා කරා ඒ කියන්නේ මම මොන හරි දෙයක් ඒගොල්ලොන්ට පේනවා ඇති මගෙන්. ඒ කියන්නේ මට උදව් කරන්න පුළුවන් හරි මම ඒගොල්ලෝ දෙයක් දකින්න ඇති. ඒ නිසාම තමයි මම මනෝවිද්‍යාව කරන ලොකුම හේතුව ඒක. කෙනෙක්ට උදව් කරන්න පුළුවන් නම්. එතකොට ඒකත් එක්ක මං කල්පනා කරා මට කොහොමද මේ සමාජ මාධ්‍ය යූස් කරන්න පුළුවන්. කෙනෙක්ට අහිතකර ලෙසද හිතකර ලෙසද කියන එක. ඉතින් මං එදා තේරුම් ගත්තා මම කිසිම විදිහකට නෙගටිව් දේවල් දාන්නේ කෙනෙක්ට බයින්නේ නැහැ කියන එකත් එක්ක අනික මම කොයිම වෙලාවකවත් කෙනෙක්ව ඇප්‍රීෂিয়েට් කරවොත් ඇරෙන්න කිසිම නෙගටිව් දෙයක් මං හිතන්න කරන්නේ නැහැ මොකද අපි එහෙම කරන්න ඕනේ නැහැ හැමෝම තමන්ට පුළුවන් උපරිම තමයි දේවල් කරන්නේ. ඔයා වුණත් මං වුණත් එහෙමයි. ඉතින් ඒතකොට ඇයි අපි තව කෙනෙක් විවේචනය කරන්නේ දේවල් බලලා? එයා සතුටින් දානවා වෙන්න පුළුවන් ඒක එයා පෙන්නන්න දානවා වෙන්න පුළුවන් නැත්නම් එයාගේ තෘප්තිය සඳහා දානවා වෙන්න පුළුවන්. ඒතකොට අරවා කිව්වා වගේ ඒක බෙල්ල කපන්නත් පුළුවන් අපිට හොඳ විදිහට ඇපල් ගෙඩියක් කපලා සෞඛ්‍යයට ගන්නත් පුළුවන්. ඉතින් ඒක තමන්ගේ තීරණය මත. තමන්ගේ මානසිකත්වය සහ තමන් සමාජයේ දකින විදිහ. ඉතින් මම කැමති සරලව කිව්වොත් කෙටියෙන් කිව්වොත් ප්‍රශ්නෙට උත්තරේ හැටියට මගෙන් ලෝකෙට වැඩක් මගේ සමාජ මාධ්‍යකින් වෙනවට කලාවට හෝ ඕනම මිනිසෙක්ගේ පර්සනල් ජීවිතයකට ඒකට මට දායක වෙන්න පුළුවන් කෙසේද ඒ හැම විදිහකට මම මගේ සමාජ මාධ්‍ය පාවිච්චි කරන හැබැයි කිසිම වෙලාවක අනවශ්‍ය විදිහට හෝ අනවශ්‍ය දෙයක් ප්‍රමෝට් කිරීමට හෝ මං ගැන හෝ ඒවා නෙගටිව් දෙයක් ඇති කරන්න මම ඒක පාවිච්චි කරන්නේ නැහැ මම මැරෙනකම් ඒක එහෙමම තමයි
දැන් මේ මනෝවිද්‍යාව නීතිය හදාරනවා කිව්වා. දැන් කොච්චර කාලයක්ද?
හරියටම අවුරුදු 4යි.
ඇයි ඒ වගේ විෂයක් තෝරගත්තේ?
ඒ වගේ විෂයක් තෝරගන්න හේතුව මම මිනිසුත් එක්ක වැඩ කරන්න හරිය කැමතියි. ඒ කියන්නේ මම මිනිසුන්ට හරිය ආදරෙයි. ගොඩක් අය මිනිසුන්ට ආදරෙයි කියන එක කියන්නේ කරන්න හරිය අමාරු දෙයක්. මොකද මිනිසු හරිය තේරුම් ගන්න අමාරු වෙනින්ද. නමුත් මම හරි ආදරෙයි මිනිසුන්ට. ඉතින් මට ඕනේ යාළුවත් එක්ක සම්බන්ධව වැඩ කරන්න. දැන් ඉන්ඩස්ට්‍රි එකෙත් මම කොහොමත් වැඩ කරනවා. නමුත් අර ෆීල්ඩ්ස් වලට ගිහම මිනිස්සුගේ ප්‍රශ්න එක්කනේ අපි වැඩ කරන්නේ. ඒත් අපිට මිනිස්සුගේ ප්‍රශ්නකට උදව්වක් කරන්න පුළුවන් නම් ඒ මනුස්සාව ගොඩ ගන්න එක හරි ලොකු දෙයක්. ගොඩක් අය ඇඩ්වයිස් නේ කරන්නේ. දැන් අපි ඇඩ්වයිස් නෙමෙයි කරන්නේ. අතන අපි කරන්නේ යාට ඒ විසඳුම එයා විසින්ම හොයාගන්න ඉඩ දෙන එක. අපි යාට කරන්නේ පොඩි උදව්වක් විතරයි. ඒතර එයාගෙම thinking pattern එක හදන්න පුළුවන් එයාට ඒ ප්‍රශ්නේ විසඳ ගන්න. ඉතින් මම ඇත්තටම මම පොත් කියවනවා ගොඩක්. ඉතින් පොත් කියවලා එක දවසක මම දේශපාලන විද්‍යාවට ආස වෙනවා. ඒ දේශපාලන විද්‍යාව ආස වුණාට පස්සේ දේශපාලන කරන්න නෙමෙයි. නමුත් ඒ සබ්ජෙක්ට් එකට ආස වුණාට පස්සේ මම නිකන් මම ඇත්තටම මේ විද්‍යාව කියන්නේ බයෝ සයන්ස් මම කරන්න ඉඳලා මාස ගානකින් මම ඒක මාරු කරා නීතිය සහ මනෝවිද්‍යාව කරන්න. ඒක නිසා මම කේම්බ්‍රිජ් පැත්තෙමයි කරේ එක්සෑම් එක. මොකද අපිට ෆුලි ඒ සබ්ජෙක්ට් එක කරන්න පුළුවන් ලංකාවේ අපි කැම්පස් එකකින් ඉන්න ඕනේ. නමුත් අරගොල්ලොන්ගේ එහෙම නැහැ. යුනිවර්සිටිකේ ෆස්ට් බේසික්ස් ටිකම අපිට ඒ ලෙවල්ස් වලදී උගන්වනවා. ඉතින් මම ඒක කරාම අමාරුයි. හැබැයි ආස හිතුණා. ආස හිතලා ඒක මිනිසුත් එක්ක ෆේස් ටු ෆේස් වැඩ කරන්න හම්බ වෙනවනේ අපිට. ඒකෙනාගේ මුණ දිහා බලාගෙන තමයි අපිට ඒකෙනාට උදව් කරන්න හම්බෙන්නේ. ඉතින් එතකොට මං හරි ආස කරා ඒ වැඩේට. සහ තව කෙනෙකුට උදව් කරන්න හම්බෙන එක මං හිතනවා මම ඉපදෙන්න එක හේතුවක් ඒක වෙන්න ඇති කියලා. මිනිස්සෙක්ට උදව් කරන එක. සහ සමාජයට දෙයක් කරන්න පුළුවන් කියන එක. ඉතින් ඒක මගේ වයසේ කෙනෙක් මගේ වයස අය දැක්කහම මම ගොඩක් දකින අඩුයි ඒක. හැමෝම බලන්නේ ඉරිසියා කරන්න කම්පිටිෂන් එකක් හදාගන්න කිසිම උදව්වක් කරලා ඉස්සරහට යන්න කාටවත් උවමනාවක් නෑ අපේ වයසේ. මම දන්නේ ඔයගොල්ලෝගේ වයස කොහොමද කියලා. අපේ මේ ජෙන්සි ජෙනරේෂන් එකනේ අපි කියන්නේ ඒගොල්ලන්ට.
කියන්නේ ඔබගේ ජෙනරේෂන් එක.
අපේ ජෙනරේෂන් එක.
සංවේදීත්වය එක. සංවේදීත්වය ටිකක් අඩුයි
වගේ. අඩුයි. ගොඩ මම හිතන්නේ නැද්ද කොහෙද?
ඊට පහලින් ඊට නෑ.
ඊට පහලින් කොහොමත් නෑ. අපේ එකෙත් යම් කිසි පිරිසක් ඉන්න පොඩක් මොලේ තියෙන. අනික අර නම් මම අතන මෙහෙම දකින්නේ මම දන්නේ මම වැරදි ඇති විවේචනේ එයි නමුත් මම දකින්නේ එහෙම දකින්න දෙය කියන්නේ වෙයි. ඉතින් එතකොට ඒගොල්ලොත් එක්ක වැඩ කරනකොට හරි අමාරුයි ඇත්ත කතාව. හැබැයි මම දැන් ගොඩක්ම වැඩ කරන්නේ මට වැඩිය ලොකු අයත් එක්කනේ. කියන්නේ අපේ ජෙන්සීකට වඩා අනික් අයත් එක්ක අපි වැඩ කරන්නේ. එතකොට ඒගොල්ලොත් එක්ක වැඩ කරාම ඒගොල්ලොන්ගේ තියෙනවා කියන්නේ ලොකු පුළුල් තේරුම් ගැනීමක් තියෙනවා සහ ඒගොල්ලෝ අර දේවල් ගැන හිතන විදිහ වෙනස්. දැන් ඔයාලා වුණත් එහෙම දැන් වාගේ වැසයි මගේ වැස බයිද දැන් ඔයාට දෙයක් මම කතා කරනකොට ඔයා ඒක ගන්න වෙන විදිහකට. දැන් අපේ කෙනෙක් එක්ක මොකක් කිව්වා කියන්නේ යන්නේ වෙන කොහෙවත්. ඉතින් අර එහෙම දේවල් දකීදී මං හිතුවා නැහැ මම ඒ කැටගරියකට සම්බන්ධ වෙන්නේ නැහැ. කියන්නේ සල්ලි හම්බ කරලා අතල් එකේ පාටි දාලා එහෙම ඉන්න උමනාවක්වත් සෝෂල් මීඩියා වල මෙන්න මේ ලක්ෂරි ලයිෆ් ස්ටයිල් එක ගෙවනවා කියන එක පෙන්වන්නවත් නෙමෙයි මං ඉන්නෝනේ. මම අර මං කිව්වේ ලෝකී කියන්නේ නිශ්ශබ්ද වෙලා කාට හරි උදව්වක් කරන්න පුළුවන්ද කියන එක. ඉතින් ඒක ගොඩක් කලාවට මිනිස්සු දකින්නේ හරි පටු විදිහට. ඔය කිව්ව තරම් ඔක ලේසි නෑ උදව් කරන එක. ඔක තමයි හැමෝම කියන්නේ දැන්. එනකොට හරියට ඒක හිතුවොත් අපිට කරන්න පුළුවන්. කියන්නේ අපි දන්නේ ඒක මොන දැන් මම කරන කලාවකින් වුණත් මම කරන්නේ මිනිස්සුන්ට ඒක දෙන එකනේ. එයාව හිනස්සන එක, එයාව එන්ටර්ටේන් කරන එක. එයා අර ඔෆිස් එකක ඉඳලා දවසකට ටීවී එකක් දාලා අයි අපේ කතාවක් බලන්නේ. පොඩ ඔලුව රිලැක්ස් කරගන්නනේ. ඒ කතාව ඇතුළේ තින් ගහගන්නවා මරාගන්න සිද්ධි වෙනවා. ඒක වෙනම කතාව. නමුත් සමහරු කැමති ඒව වුණත් බලන්න. ඒව බැලුවහම ඒගොල්ලන්ගේ ස්ට්‍රෙස් එක අඩු වෙනවා. ඒතර අපි කලාවෙන් කරන්නේත් ඒක. දැන් මේ එපිසෝඩ් එක බලන කවුරු හරි එක්කෝ දෙයක් ඉගෙන ගන්නවා එක්කෝ නිකන් ඔහේ බලන් ඉන්නවා. අර පොඩි ටයිම් එකේදී ඒක කරනවා.
දැන් මොනවාද ජීවිතයේ තියෙන ඉදිරි බලාපොරොත්තු? දැන් ඉෂ්ට කරගෙන නැති දේවල්.
ඉදිරි අනාගතේ ගොඩාක් බලාපොරොත්තු තියෙනවා. ඉතින් කලාව සම්බන්ධයෙන් රංගනය සහ සංගීතය දෙපැත්තෙම වැඩ ගණනාවක් දැන්ට කරලා තියෙනවා එන්න තියෙනවා. ඉතින් ඒත් එක්කම පොඩ්ඩක් තිරයෙන් පිටුපස වැඩවලට පොඩ්ඩක් අවධානය යොමු කරන්න හිතාගෙන ඉන්නවා මේ අවුරුද්ද ඇතුළත. ඒත් එක්ක මගේ නීතිය සහ මනෝදර ඒ පැත්තේ වැඩ ටිකක් යනවා. ඉතින් ගොඩක් ලොකු වැඩ ටිකක් ඉස්සරහට එන්න තියෙනවා. ඉතින් ඒ ටික මම ටික 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 මගේ මේ යන ගමනේ බැලන්ස් කරගෙන යන්න බලන්නේ මේ පැත්තයි ඒ පැත්තයි දෙකම. ඒකත් එක්ක අගෝස්තු වල මම පොඩ්ඩක් නැවත ඉන්දියාව පැත්තට යන්නත් ඉඩ තියෙනවා. ඉතින් ඒ වැඩ කටයුතුත් තියෙනවා. ඉතින් මම අර ගොඩක් කියන්න කැමති නේ අර ඒක ආවහම මිනිස්සුන්ට බලාගත්තාම ඒකේ ලස්සනක් තියෙන නිසා.
ඒ වෙලාවට බැලුවාම ඇති.
ඒ වෙලාවට බැලුවාම ඇති. ඉතින් එහෙම තමයි වැඩ ගොඩක් තියෙනවා. ඉතින් මම හැමෝටම කියන්නේ ඒ වැඩ බලන්න. ඕගොල්ලන්ට පුළුවන් විදිහට අගේ යන්න. ඉතින් ඕගොල්ලෝ වින්දා තමයි මම මේ දේවල් කරන්නේ. ඉතින් එහෙම තමයි.
එනා මිනිසුන්ගේ ජීවත් කරන්නේ සතුට. ඔබ කැමති සතුට, ඔබ කැමති දිනක, ඔබ කැමති තැනක, ඔබ කැමති දවසක ඔබට ලැබෙන්නට කියලා අපි ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි අද දවසේ සම්බන්ධ වුණාට.
බොහොම ස්තුතියි මට ආරාධනා කරලා.